හොඳයි සාදු. 2020 වසරේ 8 වෙනි මාසයේ අද 3 වෙනිදා නිකිනිපුර පසළොස්වක බොහෝ දවසේ බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන් පේවි කැපවි වාසය කරන දවසක්. අද දවසේ තමයි භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් නොවුනානම් පසුවස් සමාදන් වන දිනය. මෙවර බොහෝ විහාරස්ථානවල පසුවස් සමාදන් වීමකුත් දක්නට ලැබෙනවා. පසාන කාලයේ තාම වැදගත් පොහෝ දවසක්. අද පොහෝ දවස සිහිපත් කරනකොට පළමු ඒ විනය ධර්ම සංගායනාව සිදුවීම ආරම්භ වීමත් නිමිති වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තිරිනුවන් පෑමෙන් පසුව තෙමසක් ගත වෙන කාලයේදී මේ වගේ පොහෝ දවසක ඒ ධර්ම සංගායනාවට 500ක් මහරහතන් වහන්සේලා එක රාශි කරගෙන තියෙනවා. ධර්මදර හොඳින් විනයදර විශේෂයෙන් රහතන් වහන්සේ කියන තත්වයට පත් වෙච්ච අය පමණයි සහභාගී වෙන්නේ. අනිත් කිසි කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැති අවබෝධාත්මක පිරිසක් පමණයි. ඉතින් පෙනුතුනේ 499ක්ම ආසන පනවලා ඒ ආසනවලට රහතන් වහන්සේලා නම් කළා. එක ආසනයක් හිස්ව තිබුණා. ඒ ආසනය තමයි ආනන්ද හාමුදුරුව වෙනුවෙන් 25 අවුරුද්දක් අඛණ්ඩව බොහෝම අපරිමිත කැපවීමකින් තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ අඩුව තියෙනවයි කියලා අඩුවක් නොතබන්නට උපස්ථායකයාණන් වහන්සේ කෙනෙක් හැටියට, ඒ වගේම එකාතකෙන් ලේකම් කෙනෙක් වගේ වැඩ කරපු ඒ ආනන්ද හාමුදුරුවන් වහන්සේට විදසුන් වඩා රහත් වෙන්න කල්පනාවක්වත් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැනම සිහියෙන් සිටියා. අනිත් එක රහත් නොවුණේ රහතන් වහන්සේ කෙනෙක්ගෙන් බුදු කෙනෙක් උපස්ථාන ලබන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි සෝවාන් වෙච්ච කෙනෙක් උපස්ථාන කමේ තියාගෙන රහතන් වහන්සේ කෙනෙක් තියාගන්න තිබුණනේ කියලා. නෑ පින්නතුනි, රහතන් වහන්සේ නමකට කොච්චර බුදු කෙනෙක් ගරු කරනවද කියලා කියනවා නම් ඉඳුල් පාත්‍රේ දෙන්නේ නෑ. දැන් හොඳ දරුවෝ තමන්ගේ මේ අම්මට තමන්ගේ පිඟාන හොදන් එන්න කියලා එහෙම දෙන්නේ නෑ. එයා කැමැත්තෙන් අරන් ගිහිල්ලා සෝදලගෙනත් දුන්නොත් එහෙම නිසා එන්න මේ පිඟාන හොදන් එන්න කියලා තමන්ගේ අම්ම තාත්තට දෙන්නේ නෑනේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි ගෞරවයක් දක්වනවා රහතන් වහන්සේ කෙනෙකුට පාත්‍රේ දෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ මෙන්න මේක සෝදන් එන්න කියලා. එතකොට හිතා ගන්න පුළුවන් එතනින් මොනතරම් මේ බුදු කෙනෙක් ළඟත් භක්තියක් තියනවද කියලා රහතන් වහන්සේ කෙනෙක් කෙරෙහි. එහෙමයි සලකන්නේ. ඒ නිසා උපස්ථායක ධනතුරේ කිසි විටක රහතන් වහන්සේ නමක් තබා ගන්නේ නැහැ. ඉතින් මේ මාර්ගඵලලාභී ආනන්ද මහරහතන් මේ රහත් භාවයට පත් උනේ අද වගේ දවසක. ඉතින් උන්වහන්සේ ඒ 25 අවුරුද්දක්ම අඛණ්ඩව උපස්ථාන කරලා ඒ 80,000ක් පමණ අනිත් 4,000ම අනිකුත් රහතන් වහන්සේලාගේ එකතු වෙද්දී 80,000ක් විතරම පින්නතුනේ විශාල ප්‍රමාණයක් එකතු වෙන්නේ මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ මතකයෙන් මොක පරම්පරාවෙන් එකතු වෙන්නේ ධර්මය. හැබැයි එක යෝජනාවක් තියෙනවා. මේකට රහතන් වහන්සේලා විතරයි මේ ධර්ම සංගායනාවට සහසම්බන්ධ වෙන්නේ. ඒ නිසා ආනන්දේ රහත් වෙලාම මිස මේකට එන්න පුළුවන් කමක් නැහැ කිව්වා. එහෙමනම් රහත් බවට පත් වෙන්න ඕන. ඉතින් අපරිමිත වෙහෙසක් දරලා දැන් හොඳටම විඩාබරයි. භාවනාවනල යෙදිලා විදර්ශනා කරලා සක්මන් කරමින් මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙමින් කටයුතු කරලා විදර්ශනා භාවනාවේ යෙදිලා දැන් හොඳටම මහන්සි ඒත් කරුණාතාවම වැටහුන්නේ අවබෝධය පහළ වුන්නේ ඒක හරි විශ්මිත ජනක විදියට හිතන්නේ නැති වෙලාවකයි පින්නතුනේ අවබෝධය පහළ වෙන්නේ දැන් මේ කාරණෙන් අපිට ඒක ඔප්පු වෙනවා තහවුරු වෙනවා හිතන්නේ නැති වෙලාවක පහළ වෙන්නේ ඉතින් ටිකක් විවේක ගන්න කියලා කල්පනා කළා උන්වහන්සේගේ ඒ අසුනට ගිහිල්ලා හිස පොඩ්ඩක් තියාගෙන මම පොඩ්ඩක් විවේක ගන්න ඕන කියලා කල්පනා කරලා පා දෙක උඩට ඔසවනවත් සමග තමන්ගේ ශරීරයේ කොට්ටයට පිහිටියෙත් නැතිව සතර ඉරියව්වෙන් කිසිම ඉරියව්වකට නොගැලෙන අන්දමින් අවස්ථාවකදී එකපාරටම මේ අවබෝධය පහළ වෙනවා මේ අරිහත් ඵල අවබෝධය පහළ වෙනවා ඒක මහා පුදුමයි දැන් බලන්න ඉලක්ක කරගෙන මහන්සි වෙද්දි අවබෝධ වුන්නේ ඉලක්කය අතහැර දාලා ඔව් මදක් විවේක ගන්න ඕන කියලා කල්පනා කරපු ගමන් මේක අවබෝධ වුණා අන්න ඒ නිසා තමයි පිළිතුනේ මේක ආශ්චර්යමත් ධර්මයක් කියලා කියන්නේ ආශ්චර්යමත් ධර්මයක් අද්භූත ධර්මයක් ආශ්චර්ය ධර්මයක් පිළිතුනේ ඉන්පසු ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහභාගීත්වයෙන් මේ සංගායනාව ධර්ම සංගායනා ආදී සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා ශාසන ඉතිහාසයේ ඒ වේභාර පර්වතය අසබඩ ඒ පර්වතය තුල ගුහාව තුල සප්තපර්ණේ ඒ ගල් ගුහාව තුල ඉතින් එවැනි උතුම් කරුණු කාරණා රාශියක් අද දවසේ අපිට සිහිපත් කරන්න තියෙනවා ඒ සියලු කරුණු ආදී සිහිපත් කරගෙන එදා සිට මේ දක්වා මාරී පරම්පරාවේ ධර්මයේ මනාකොට අවිච්චින්ව ආරක්ෂා කරපු ආර්ය මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා සාදු. ඒ නිසා තමයි අද අපිට ඒ පහන අද දල්ව ගන්න පුළුවන් වුණොත් දල්ව ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ඉතිහාසයේ ඒ උතුම් ආර්ය ශ්‍රාවකයෝ ආරක්ෂා කරලා දුන්න නිසා මේ ධර්මය. හිත සංසුන් කරගන්න, තැම්පත් කරගන්න. සිත පූර්ණව නිදහස් කරන්න. සිතේ නිදහසට හුරුවන්න. සිතේ විවේකයට හුරුවන්න. මේ ඇසට පේන රූප සියල්ලක්ම බොරුවක්. රැවටීමක් මායාවක්. මේ කනට ඇසෙන සියල්ලම ශබ්ද බොරුවක් මායාවක්. නාසයට දැනෙන ගඳ සුවඳ බොරුවක් මායාවක්. දිවට දැනෙන රස නීරස බොරුවක් ඒක මායාවක්. ගතට දැනෙන ස්පර්ශය බොරුවක් ඒක මායාවක්. සිතට පහළ වෙන සිතුවිලි බොරුවක් මායාවක්. අතීතය බොරුවක් මායාවක්. අනාගතය බොරුවක් මායාවක්. වර්තමානය බොරුවක් මායාවක්. ඉහත සඳහන් සියල්ලගෙන්ම අප අත්මිදිය යුතුයි. ඉතිරි නැතිව අත්හරින්න, සියල්ලම අත්හරින්න, මොනම දෘෂ්ටියක්වත් නොතබාගෙන අත්හරින්න, සිත පිරිසිදු තැනක් කරගන්න. අපි සැබවින් භාණ්ඩ නොවේ අත්හැරලා තියෙන්නේ. භාණ්ඩවලට වස්තුවලට දීපු සංකල්ප උපාදානයයි. අනේ සංකල්ප උපාදානයයි මේ අත්හරින්නේ. දිට්ටි උපාදානය අත්හරින්නේ. එයයි ආධ්‍යාත්මික පිරිසුදු බවට හේතුවන්නේ. දිට්ටි උපාදානය සංකල්ප උපාදානය අත්හරින්න. සංකල්ප නොමැතිව ආකල්ප නොමැතිව විකල්ප නොමැතිව සියල්ලගෙන් නිදහස්ව ලෝකයට බැස නොගෙන වාසය කරන්න. පංචස්කන්ධය නැමැති ලෝකයට, ඉන්ද්‍රියන් නැමැති ලෝකයට බැස නොගෙන වාසය කරන්න. ලෝකයේ ස්පර්ශ නොකොට වාසය කරන්න. මායාවන්ගෙන් නිදහස් මේ සියල්ලට ඉහලින් සිට සියල්ල දකින්න. මම කියන රාමුවකට හසු නොවේ දකින්න. සැකය උපදින්නේ නැති තත්ත්වයකට උසස්ව දකින්න. මේ ලෝකයේ තියෙන මතවාද වලින් සීල වෘත වලින් බැඳ තැබිය නොහැකි මට්ටමක සිට දුරස්ව ලෝකයේ දකින්න. ඔබේ ලෝකයේ තුල බැසගෙන නොව ඔබේ ලෝකයෙන් වෙන්ව දුරස්ව දකින්න. ඔබගේ සිත විශ්වාස නොකරන්න. එයට ඇත්තේ ඉතාම අල්ප දැනුමක් පමණයි. ඔබේ විඥානය, ඔබේ දැනුම, ඔබේ මොළය විශ්වාස නොකරන්න. එයට තිබෙන්නේ ඉන්ද්‍රිය ගෝචර කුඩා දැනුමක් පමණයි. රූපවල එළඹගෙන, වේදනාවන් වල එළඹගෙන, සංඥාවල් වල එළඹගෙන බැඳිලා, සංඛාරවල විඥානවල බැඳිලා ගියපු ගමන ඇති. දැන් මා ඒ සියල්ලගෙන් නතර වෙනවා. ඇසේ බැඳිලා ගියපු ගමන ඇති. කනේ බැඳිලා ගියපු ගමන ඇති. නාසයේ බැඳිලා ගියපු ගමන ඇති. දිවේ බැඳිලා, ශරීරයේ බැඳිලා ගියපු ගමන ඇති. මායේ සියල්ලගෙම නතර වෙනවා. නතර වන්නේ පුජ්‍යලේ හැටියට නොවේ. පුජ්‍යලත්වය නැතිවීම නොවේ නතර වීම සිද්ධ වෙන්න ඕන. පුජ්‍යලේක් නැතුව නතර වන්න ඕන. ස්ථානයක් නැතිව නතර වන්න ඕන. රැඳීමක් නැතුව නතර වන්න ඕන.
සාදු
බොහෝ කොට ආධ්‍යාත්මයේ මුල් කරගෙන සිටින විට අවබෝධය පූර්ණත්වයට පත් වෙනවා. එමන අපි වැඩිපුර ඒ භාවනාත්මක ඉන්න අවකාශය ලබා දීම තුලදී ඔබට දේශනයක් ඇසෙනවා. ඒ දේශනය තමයි ඔබේ ආධ්‍යාත්මය තුලින්ම කියාදෙන ධර්මය, ධර්ම දේශනාව. ඔබේ ආධ්‍යාත්මික හැසිරීම පිළිබඳව ඔබ මනා අවබෝධයක් පියවරෙන් පියවර ලබා ගන්නවා. බලන්න වචනේ අර්ථය අවබෝධය. අවබෝධ කරගන්නවා. දෙයක් පිළිබඳව තියෙනවා මතයක්, සංකල්පයක්. ඒක තමයි දැනගත්ත දේ, බෝධ කරගත්ත දේ. ඒක ප්‍රත්‍යක්ෂතාවයක් තුල පරිවර්තනය වෙනකොට ඒක අපි සංකල්පිත තත්වයක් යථා තත්වයක් බවට පරිවර්තනය කරන අවස්ථාවට අපි කියනවා අවබෝධය කියලා. එනම් එතෙන් සිට තවදුරටත් එය සංකල්පයක් නොවේ. නිවන සංකල්පයක්ද නැද්ද? අවබෝධ නොවුවාට සංකල්පයක් නේ. එහෙනම් නිවන දැක්කට පස්සේ එතන ඉඳලා තවදුරටත් ඒක සංකල්පයක් වෙයිද? නෑනේ. එතන ඉඳලා සංකල්පයක් නෙමෙයි. අන්න අවබෝධය. එහෙනම් අපි අවබෝධයකින් තොරවයි වාසය කරන්නේ. නිකං බෝධයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපි එකතු කරගත්ත සංකල්පයක් විතරයි තියෙන, අවබෝධයක් බවට පරිවර්තනය කරන්න ඕන. මේ වචන ඇතුලේ මහා අපූරු අර්ථ සම්පන්න දේවල් තියෙනවා. ඒවා නිසි අර්ථයෙන්, හරි අර්ථයෙන් ගත්තොත් ඒක හරි. වචනයකට නිසි අර්ථයක් නැහැ. ඕනම කෙනෙකුට අර්ථයක් දෙන්න පුළුවන්. ගහකට නිසි නමක් නැහැ. ඕන රජෙක්ගේ නමෙන්, ඕන කුරුල්ලෙක්ගේ නමෙන්, සතෙක්ගේ නමෙන් ඒ ගහ නම් කරන්න පුළුවන්. ඒ වගේ තමයි. එහෙමනම් අපිටත් තියෙන්නේ අන්න ඒ වගේ නම් ටිකක් තමයි. නම් දීපු නම් ටිකක් තියෙන්නේ. පුජ්‍යල නම් ටිකක් එහෙම නේද? නමක් අරගෙන ආපු කෙනෙක් ඉන්නවද මෙතන? උපත්තියේ වල නමක් අරන් ආවද? නෑ, දීපු නමක් තියෙන්නේ. එහෙනම් දීපු නම් ටිකක්, දීපු ඉඩකඩන් ටිකක්, දීපු සංකල්ප දෘෂ්ටි ටිකක් තමයි ඔබ අප ළඟ කාලඟත් කරකිනේ. වචන යනු බොරුවකි, බොරුව යනු ආකල්පයකි. වචන සියල්ල බොරුවකි, බොරුව යනු තවත් බොරුවකි. සත්‍ය කතා කිරීමට මිනිස්සුන්ට නොහැකිය. ඔවුන් රොබෝ යන්ත්‍ර වැනිය. ඔවුන්ට ලොව පිළිබඳව කිසිදු ප්‍රත්‍යක්ෂතාවයක් නැත. අන්ධයන්ගේ ගමන වැනිය. එබැවින් ඔවුන් ආගමික පොත්වලට හසු වෙයි. පුජ්‍යල මතවාදවලට හසු වෙයි. ජාතික මතවාදවලට හසු වෙයි. ඔවුන්ට වෙන් වූ ආගමක් ඇත. ඇතැයි සිතයි. ඔවුන්ට වෙන් වූ ජාතියක් ඇතැයි සිතයි. ඔවුන් මමය කියා සිතයි. ඔවුන්ට මියගිය පසු ආගමික සොහොන් බිමක්ද ලැබේ. එතැනින් පසු ඔවුන් ආකල්පික ප්‍රාර්ථනා කළ ස්වර්ගයද වෙන්වේ. අන්ධකාරයේ විශ්වාසයේ මතවාදයේ මිනිසා මහත් වූ අඳුරු අගාධයකට ඇද දමයි. ආදම් විසින් ඔවුන් මෝහනය කොට ඇත. ඔවුන්ගේ නිදහස් චින්තනය අහුරා ඇත. ඒ අපරාධයකි. සියලු ආගම්වල සිටින්නා වූ මිනිසුනි, ඔබ ආගමික නාමයෙන් පෙනී සිටින කිසි කලෙක ආගමික උම්මාදයක් ඇති කර නොගන්න. සමහර උදවියට ආගමක් නැත. ඔවුන්ගේ මතවාදයට ඔවුන්ම රැවටී ඇත. තමන්ගේ මතවාදයත් අනුන්ගේ මතවාදයත් දෙකම අත්හරින්න. එවිට ඔබ සත්‍ය දකිනු ඇත. එසේ සඳහන් වෙන්නේ පූර්ණ නිදහස කියන ග්‍රන්ථයේ. මේ හරය අරගෙන තමන්ගේ සිහිය අවදි කරගත්තනම් ඔබට සියල්ල දකින්න තවත් ධර්ම ඕනේ. ඔය හොඳටම ඇති. මේ කරුණු ටික හොඳින් අරගෙන නැකිටින්න ඕන. මේ කරුණු තුලින් අවදි වෙන්න ඕන. තමන්ගේ මතවාද සංකල්ප පෙරලගෙන. මිනිස්සේ යට වෙලා ඉන්නේ සංකල්ප වලට, දෘෂ්ටි වලට. දැන් මිනිස්සේ ගල් ගෙඩි වලින් හෝ පස් කන්දකින් හෝ යට වුණොත් මොකද වෙන්නේ? ඒ කන්ද හේතුවෙන් මේ මිනිස්සයා ඒ පස් කන්දට යට වීම හේතුවෙන් මේ මිනිස්සයාගේ මරණය සිද්ධ වෙනවා. ඒ වෙන මේ දෘෂ්ටි වලින් සංකල්ප වලින් යට වුණොත් මොකද වෙන්නේ? සංසාරේ මගාදයකට වැටෙනවා. එහෙම නැත්නම් සංසාරේ නොමගට යනවා. සංසාරේ මී යනවා. නාත වෙන්නේ නැහැ, අනාත වෙනවා සසර. දෘෂ්ටි වලින් යට වුණොත් එහෙම. ඔබට නිවන් දකින්නට පුළුවන් පින්නතුනි, සදායතන ගලවා දැමුවොත්. සදායතන ගලවා දැමුවොත් ඔබට නිවන් දකින්න පුළුවන්. සදායතන ගලවා දමා ඔබට බලන්න පුළුවන් නම් නිවන පේනවා. ඒ ක්‍රියාවලිය ඔබ කළොත් ඔබ මේ මොහොතේම නිවන් දකිනවා. නිර්වාණ මාර්ගයේ ආලෝකයේ ඔබ දකිනවා. ඒකයි අදහස් කරන්නේ. එහෙමනම් ඔබට නිවන නොපෙනෙන්නේ ඔබ සදායතන තුල සිට සදායතන වලින් යුක්තව දකින්න උත්සාහ කරනවා කරනවා. ඉතින් කවදකරි ඔබ තේරුම් ගනි මේක සදායතන වලට ගෝචර නොවන්නක් බව. එතෙක් ඔබ උත්සාහ කරන්න කමක් නැහැ. වැරදි මාර්ගයේ වෙන්න පුළුවන්. කවදක හරි ඒක තේරුම් අරන් හැදෙයිනි. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත මාර්ගය කියලා කියන්නේ වැරදි මාර්ගය. සත්‍ය දකින්න බෑ. දැනුමනේ තියෙන්නේ. ඉන්ද්‍රියට සාපේක්ෂිත නැති මාර්ගයක තමයි ලෞතර බුදුහාමුදුරුව ගමන් කරලා අවබෝධ කරගත්තේ. ඒකට කියන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා. සමස්ත ලෝකයේ ගලා යාමට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ පැත්තක් හොයාගත්තා. අර වචනේ හලන්න හොඳනේ සම්පූර්ණයෙන්. දැන් මේ ලෝකේ තියෙනවා ලස්සනට ප්‍රතිවිරුද්ධ වූ අවලස්සන තියෙනවා, සතුටට පෙරවිරුද්ධ වූ දුක තියෙනවා, ප්‍රසාදයට ප්‍රතිවිරුද්ධ වූ පිළිකුල තියෙනවා, අප්‍රසාදය තියෙනවා. මේ ඔක්කොම ලෝකේ ගලාගෙන යන පැතිකඩ. මේ සියල්ලම ලෝකේ පහළට ගලාගෙන යන පැතිකඩ. මෙන්න මේ සමස්තයට විරුද්ධ, මේ සමස්තයට එහා පවතින දහමක් දේශනා කරා. ඒක ඔබට විශ්ය වෙන්නේ නැහැ. ඔළුවට දැම්මහම කියන්නේ තේරෙන්නේ නැහැ කියලා. ඇයි තේරෙන්නේ නැත්තේ? ඇත්තටම ඔබගේ ඔළුවෙන් ඒක තේරුම් ගැනීමට මහන්සි වීමද නිෂ්ඵලයි. හැබැයි ඒක ඔබම තේරුම් ගන්න ඕන දෙයක්. අපි කිව්වට හරියන්නේ නැහැ. ඔබම ඒක තේරුම් ගන්න ඕන ඔබේ ආධ්‍යාත්ම තුළින්. එවිටයි ඔබේ ආධ්‍යාත්මය වෙනස් වෙන්නේ. රසකින්ද රස බලුවේ නැති කෙනෙක් රසකින්ද තිත්තයි කියලා දන්නේ නැහෙනි. රසකින්ද වෙනවා. දැන් යම්කිසි දවසක කවුරු හරි කෙනෙක් ඔබ කොහොම හරි කවනෝ මේක හරි රහයි කණ්ඩ කියලා. කාල තිත්ත දැක්කට පස්සේ එදා ඊට පස්සේ ඉඳලා මෙයා මේක දන්න බොහොම තදයි තිත්තයි මේක වැඩි රහක් ඇත්තේ නෑ මේක කියලා. ඊට පස්සේ රසකින්ද වැල් දකිනවා. එයා කන්න යනවද? යන්නේ. මොකද තමා තුලින්ම මේක තිත්තයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. හැබැයි මේක තිත්තයි කියලා ආකල්පයක් දීලා තියෙනවා. හැබැයි තිත්තද කියලා හරියට දන්නේ නැහැ. ගෙදරදී හොරෙන් කාලා බලන්නේ නැද්ද? කාලා බලනවා. අන්නේ ආ ප්‍රත්‍යක්ෂතාවයත් තුළ තමයි අපේ ඇඟේ අපේ මනසේ ගොඩාක් දේවල් වෙනස් වෙන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ ගොඩාක් දේවල් වලට ප්‍රත්‍යක්ෂතාවයට ඉඩ දුන්නේ. ප්‍රත්‍යක්ෂතාවයෙන්ම තමයි ඒක හරියන්නේ. දැන් ඒක භික්ෂුවකට අර කපුළු මස් කන්න ආසාවක් ඇති වුණාම බුදුහාමුදුරන්ට තිබුණා ඕනනම් කකුලුවේ ගේ ස්වභාවය පිළිබඳව කියලා දීලා මේක මගහරවන්න. නමුත් එහෙම කරේ නැහැ. ප්‍රත්‍යක්ෂතාවයේ මුල් කරගෙන කටයුතු කරන නිසා ගිහිල්ලා කකුළු මස් ටිකක් කාලම එන්න ගිහිල්ලා මෝදු ප්‍රදේශෙ පිණ්ඩපාතේ වැඩලා. එයා කාලාවම නිවන් දැක්කා. අර චිත්තහත්ත කුමාරය කියලා කුමාරයෙක් හිටියා. ඔය හත් වතාවම සිවුරු අරලා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඔය කාලයක් ගොවිතැන් කරනවා, දරුමල්ලු හදනවා, ආයෙනෝ මහන වෙනවා. බැන්නෙත් නැහැ, යනකොට යන්න එපයි කිව්වෙත් නැහැ, එනකොට එන්න එපයි කිව්වෙත් නැහැ. ගිහිල්ලම බලලා ගිහිල්ලා ඇවිල්ලා බලලා බලලා මේ තේරුම් අරගෙනම අවසානේ ජීවිත අවබෝධයෙන් උතුම් අවබෝධයට පත් වුණා. මේ මහා කාරුණික ශාසනය එහෙමයි. ඒ නිසා ගොඩාක් දේවල් අපේ ආධ්‍යාත්මේ ලිහිසින් බාරගන්නේ නැහැ. අනිත්‍යයි කිව්වට එහෙම බාරගන්නේ, දුකයි කිව්වට එහෙම බාරගන්නේ, අනාත්මයි කිව්වට ඒක බාරගන්නේ. ඒක යථා භූත වශයෙන් Tamanටම වැටහෙන්න ඕන කරුණොත් එක්ක. ඒ ජීවන අත්දැකීම් එක තමයි ඒව පහළ වෙන්නේ. වයසට ගියත් තරුණ වුණත් ධර්මයේ දකින්න බාධාවක් නැහැ පින්නතුනේ. සමහර වයසක උදවියට වඩා ජීවිතයේ පිළිබඳව ගැඹුරින් දකිනවා තරුණ උදවිය. සමහර විටක නැත්තම් බොහොම පහසුයි වයසට වයසම පුරා ගියාට පස්සේ ගොඩාක් ජීවිත අත්දැකීම් තුලින් ලෝකයේ තිරෙහි ඇලීමෙන් බැලීමේ අවශ්‍යතාවය නැති වෙනවා වයසත් එක්ක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ලෝකයක් එක්ක ඇලීමෙන් බැලීමේ ආශාව නම් දුර වෙලා තියෙනවා. නමුත් ඉතින් පොඩි පොඩි ඉරිසියාව, ක්‍රෝධය, ලේලිත් එක්ක බෑනත් එක්ක තරඟය වගේ දේවල් ඉඳලා හිටලා හටගන්න ඉඩ තියෙනවා. මාන්නේ, උද්දච්චකම් හටගන්න ඉඩ තියෙනවා මේ වයසත් එක්ක. පුතාගේ තනතුර නිසා, දුවාගේ තනතුර නිසා මේ අහක යන මාන්නයක් තමන් දාගන්න ඉඩ තියෙනවා. ඒක උද්දච්ච කමින් ඒ පිළිබඳව සිටිනවා. දවල් නිවනට. හැබැයි මේ ඒ ගති මෙතෙන්ට එන අයට නෑ කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව එහෙම තිබ්බනම් මෙතෙන්ට වැඩසටහන සහභාගී වෙන්නේ නෑ. එහෙම කෙලෙස් ආසත්ත භාවයන් තිබුණ නම් ඔබේ පංචස්කන්ධ මෙහෙට අරන් එන්න ඉඩ දෙන්නේ නැහැ ඔබේ හිත. ගෙදර එනම් හොඳට නිදාගනිමින්, එහෙම නැත්තම් වෙන වැඩක් කරගෙන ඉන්න. ඔබේ ආධ්‍යාත්මය තුල ලොකු ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක්, වීරියක් තිබුණු නිසා තමයි ඔබට ඔබේ ශරීරය මෙහෙට අරගෙන එන්න හැකියාව තිබුණේ. මාර පාක්ෂික සිත ඔබගේ ධර්මපාක්ෂික සිතට වඩා බලවත් වූවා නම් ඔබ මෙතන නැහැ. ඔබ මෙතන සිටින්නේ ධර්මපාක්ෂික සිත ධම්මානුසාරී භව ඔබ උතුම් කොට ප්‍රකට කරගත්ත නිසා. ඒ නිසායි ඔබට ශරීරය අරන් එන්න හැකියාව ලැබුණේ. ඔබේ ශරීරයත් දෙපැත්තට අදිනවා. අකුසලයට ඇදගෙන යන්න හදනවා, ධර්මයට කුසලයට ඇදගෙන යන්න බලනවා. අපි ඉතින් ඒක හරි පැත්තට අපි යොමු කරගන්න ඕන. වාහනයක් පදවනවා වගේ හරි දිශාවට යොමු කරගන්න ඕන. පාර අඳුන ගන්න ඕන. අවශ්‍ය වෙලාවේ බොහෝම ස්ලෝ කරන්න ඕන වාහනේ. අවශ්‍ය වෙලාවේ බොහෝම වේගවත් කරන්න ඕන, ඉක්මනින් ගන්න ඕන. අවශ්‍ය තැන අවශ්‍ය බලය යොදන්න ඕන. ජියර් එක අවශ්‍ය ජියර් එක යෙදෙන්න ඕන. ඒක ඔටෝ හරි මැනුවල් හරි යෙදෙන්න ඕන. අන්න එවැනි කුසලතා සමුදායක් ඇති වුණාම තමයි පිනොතේ මේ මාර්ගයේ යන්න. දැන් අපිට වීරිය තියෙනවා. වීරිය අනවශ්‍ය තැන යෙදුවාම ඒක නිකන් කිසි වැඩක් නැහැ. ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව අනවශ්‍ය තැන යෙදුවොත් වැඩක් නැහැ. ඒවා අවශ්‍ය තැන යොදන නුවණක් තියෙන ඕන. අන්න ඒකට කියනවා තත්ත විපස්සන. අදාළ ශක්තියින් අදාළ ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධි, ප්‍රඥා බල අවශ්‍ය තැන යොදන්න ඕන. අනවශ්‍ය තැන යොදන්න එපා. දැන් අපි අක්ෂර පද ඉගෙනගෙන තියෙනවා. ඒ පද, ඒ අක්ෂර, ඒ නැවතීමේ ලකුණු තියන්නේ අවශ්‍ය තැනකනේ. අනවශ්‍ය තැන්වල තිබ්බොත් ඒක වෙන අර්ථයක් ඇති වෙනවනේ. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල අවශ්‍ය තැන යොදා ගන්න සැලකිලිමත් වෙන්න ඕන. තමන් ඉන්නේ කොතනද දැන්? තමන් ඉන්නේ හොඳ හයිවේ එකක, මෝටර්වේ එකක වගේ පාරකද? එහෙම නැත්නම් ටිකක් කබල් වෙච්ච පාරකද? එහෙම නැත්නම් ටිකක් කැලෑ ගමනක් ගිහිල්ලා අර මඩවලක කඳු ගැටියක් අස්සේ හරි කොහේ හරි හිර වුණා වගේ තැනකද? තමන් ඉන්න තැන තමන්ට අඳුන ගන්න. උදාහරණ දක්වන්න පුළුවන් තමන්ට. මම මෙන්න මේ වගේ පාරක තමයි මම ඉන්නේ. ඒ පාරෙන් ඔබ සැනසිලිදායක, පහසුව, ප්‍රධාන පාර කරා පැමිණෙන්න ඕන. ඒටයි පහසුවෙන් ධාවනය කරන්න හැකියාව තියෙන්නේ. තිබාදක ජයගෙන කටයුතු කරන්න බොහෝම හොඳ ඔළුවක් තියෙනුනොත් මේ මහා කැලයක් මැද අතරමං වෙච්ච මේ වාහනේට එළියට අරගෙන එන්න හොඳ මාර්ග දැක්මක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔහි පේන දුරට ඒ පාරේ යනවා, ගියාට පස්සේ එතනින් එහා යන්න බෑ, විශාල අගාධයක්. එහෙම නැත්නම් පේන දුර යනවා, එතනින් එහා යන්න බෑ, විශාල ගල් පර්වතයක්. පේන දුරට යනවා, විශාල අන්න අත්තක් හැටිලා යන්න බෑ, විශාල බාධක තියෙනවා. එතකොට මේ ඉතින් ඒ නිසා මුලින්ම යා තෝරගන්නවා හිමින් සැරේ, ඉස්සෙල්ලා අපි මොන දිශාවට මොන පැත්තට මොන න්‍යායකින් ගමන් කරොත් අපිට යන්න පුළුවන් මේ ගමන. ඒ අවබෝධයනේද ඉස්සෙල්ලා ගන්නෙ. ඔව්. ඊට පස්සේ වාහනයක් එරිලා තියෙනවා නම් වාහනේ එරිච්ච මිනිස්සු ඉන්න හරියට ගොඩ ගන්න තේරෙන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට උදව් කරලා තියෙනවා, හාමුදුරු කෙනෙක් හැදීරුණා, තෝක මිනිස්සු හොම නෙමෙයි ගන්නෙ, මෙන්න මෙහෙමයි ගන්නෙ කියලා උගන්වලා දීලා තියෙනවා. හැබැයි වාහන එරිච්ච ඒවට මොකද මේ මනුස්සයා ඔහේ කල්පනා කරන්නේ නැතුව ඔහේ මේක අදින්න ලෑස්ති කරනකොට ඔබ දැකලා තියෙනවා ඊට වඩා ගැඹුරට යන වාහනේ. අර ඒක දැන ලිස්සලා එව නැත්තම් තව එරෙනවා වාහනේ. එව නැත්තම් වාහනේට තුවාල වෙනවා, හානි වෙනවා. අගාධවල වැටිච්ච අවස්ථාවනෝදී. ඒකටත් හොඳ මොලයක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන. මොන විදියට ක්‍රියා කරොත්ද, මොන විදියට මේක ගත්තොත්ද මේක අපි සාර්ථකව මේක ගොඩ ගන්න පුළුවන් කියලා. ඒ වගේම උත්සාහයක් තියෙන්න ඕන. ලේසි නෑ. මෙන්න මේ වගේ තමයි තමන්ගේ හිත ගොඩ ගන්න එක. තමන්ගේ හිත නිදහස් තැනක් බවට පරිවර්තනය කරගන්න එක. ශාන්ත තැනක් බවට පරිවර්තනය කරගන්න එක. තමන්ගේ හිත ලස්සන තැනක් බවට පරිවර්තනය කරගන්න එක තමන්ට ලොකු අභියෝගයක්. ඒ කියන්නේ වාහනේ කොටට ගන්නවා වගේ වැඩක්. දැන් මෙතෙන්ට එකතු වෙන්නේ නැද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා එකතු වෙන්නේ නැද්ද වාහනේ කොටට ගන්න? එකතු වෙනවා. එනිසා ඔබේ සිතත් ඔබ ගොඩ ගන්න. හැබැයි එරිලා ඉන්නේ, අතරමං වෙලා ඉන්නේ කියලා එයා තේරුම් ගන්න නැත්නම් එයා ගොඩට එන්නේ නැහැ. දැන් අනේ ඔය යාචකයෝ ඉන්නවනේ පාරවල්වලින් පේමන්ට් ආයෙ බුතිය ගන්න. ප්‍රධාන ලක්ෂණය මොකද්ද? එයා තේරුම් අරගෙන නැහැ. එයා අසරණ වෙලා ඉන්නේ, එයා දුප්පත් වෙලා ඉන්නේ, එයා අගාධයක ඉන්නේ කියලා එයා තේරුම් අරගෙන නැහැ. ඔබ කියලා සාකච්ඡා කරලා බලලා නැහැනේ. සාකච්ඡා කරලා බලන්න. ප්‍රධාන ලක්ෂණය ඒක. ඔවුන් තේරුම් අරන්නේ තමන් ඉන්න අගාධය කොතනද කියලා. ප්‍රශ්න තියෙනවද කියලා අහුවාම ගොඩක් වෙලාට කියන මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. දැන් අපි වෙනතුන්ගෙනුත් අහුවාම කියන්නේ මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. සංසාරයේදී එකතු වෙන ප්‍රශ්න කෝටි ගාණක් තියෙනවා. නිවන් මඟ පිළිබඳව ප්‍රශ්න කෝටි ගාණක් තියෙනවා. නමුත් හඳුනා නොගත්ත හේයින්, අවබෝධ කර නොගත්ත හේයින් දුක්ඛ සත්‍ය, එහෙම නැත්නම් තමන් වැඩිච්ච අගාධය ගොඩ ගැනීමක් ගැන කවර කතාවද? එහෙමනම් ගොඩ ගැනීමක් කියන එක සිද්ධ වෙන්න තමන් ඉස්සෙල්ලම අගාධයකට වැටිලා ඉන්නවා, යම් කිසි තැනක හිර වෙලා ඉන්නවා කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මේ සියල්ල තේරෙන පින්නතුනි හිතත් එක්ක කටයුතු කරන අයට පමණයි. හිත දිහා බලන් ඉන්න පුරුදු වෙච්ච අයට පමණයි. හිත කියන එකක් තියනවද කියලාවත් අපි මුලදී දැනගෙන හිටියේ නෑ අපේ තරුණ කාලෙත්. ඉතින් මට ඔය ඇඹිලිපිටිය ප්‍රදේශේ හරි භාග්‍යවන්ත අවස්ථාවක් ලැබුණා. ඔය ඇඹිලිපිටිය ප්‍රදේශයේ තියෙන බොහොම හොඳ භාවනා කරන මධ්‍යස්ථානයක් ඒක තිබුණා මේ සඳුදා බ්‍රහස්පතින්දා කියන දින දෙක මේ පොළොව යට හදපු භාවනා මන්දිරයක් එතෙන්ට ගිහිල්ලා බොහෝම භාවනා කරන්න මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව වගේ සරල භාවනාවක් දෙන ඒ කියන්නේ හිත දිහා බලාගෙන භාවනා කරන්න පුළුවන් අන්නේම හිත දිහා බලාගෙන ඉන්න පුරුදු වුණාම කාලයක් තේරුම් ගත්ත මේක ඇතුලේ මහා කලකෝට්ටියක් තියෙනවා මේක ඇතුලේ වෙන මොකෙද්ද ඉන්නවා කියලා මොකද තේරුම් ගත්තේ හිත ඇතුලේ ඕ මමම නෙමෙයි මේ තව එක්කෙනෙක් ඇතුලේ ඉන්නවා එයා එක එක දේවල් කතා කරනවා එහාට මෙහාට පනිනවා එක එක ආවේගය මේව ඇති කරනවා කම්පන ප්‍රකම්පන ඇති කරනවා මහා ප්‍රශ්නයක් විතර තියෙනවා කියලා තේරෙන. අන්න එතන ඉඳලා තමයි හිතක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ හිත වටහා ගන්න නිරෝධ කරගන්න අපි මහන්සි වුණේ. නැත්තම් පින්තුනේ හිතමමයි මගේ ආත්මයයි කියලා හිතාගෙන වැඩ කරන සමාජයකට ඔය අනිත් ආගමිකයන්ට එහෙම කිසිසේත් මේ හිතක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඒ මිනිස්සු අහනවා හිත කියන්නේ මොකද්ද කියලා. මිත්‍යා දෘෂ්ටික ආගම් මෙහෙම අදහන උදවිය ඉන්නෝ ඒ උදවිය අහන හිත කියන්නේ මොකද්ද හිතක් කියලා එකක් තියෙනවද කරුණ අවබෝධ කරන ගැනීම නිසා අපේ පින්නතුන භාග්‍ය ලැබිලා තියෙනවා අවස්ථාව ලැබිලා තියෙනවා නිවන් දකින්න නිවන් දකින්න ඕන මොන හැඩයටද මොන ආකාරයටද සමන් තීරණය කරගන්න මොන හැඩයක්ද මොන ආකාරයක්ද ඔබ ගන්න ඕන නිවන් දකින්න හැඩයක් නැතිව නිවන් දකින්න හැඩය තමයි හැඩයක් නැතිව ඕක තේරෙන්නේ සාමාන්‍ය මොලයක් තියෙන කෙනෙකුට. ඔය කතන්දරේ තේරෙන්නේ ඔක හරි ගම්බීරයි. පඬිත වේදිනියෝ. ගම්බීරු අයන් ධම්මෝ පඬිත වේදිනියෝ. අපගේ ධර්මයේ හරිම ගම්බීරයි. හරිම පඬිත වේදිනියයි බුදුවරුන්ගේ වදන. හැඩයක් නැතුව දකින්න. බලන්න ඔබ හැඩයක් නැතුව දකින්න. හැම දෙයක්ම දිහා තමන් දිහා බාහිර ලෝකයේ දිහා ආධ්‍යාත්මයේ දිහා හැම දෙයක්ම දිහා හැඩයක් නැතුව දකින්න මෙතනම වැඩේ ඉවරයි. ආයි වෙනස් කෙනෙක් වෙලා ගෙදර යන්න පුළුවන්. හැඩයක් නැතුව දකින්න. අපි හැඩයක් නැතුව බැලුවේ කොහොමද? කොයි ආකාරයට? ඒ ගැන නැවත සම්මර්ෂණයක් සිතා බැලීමක් කරන්න. දෙක හැඩයක් නැතුව බැලීම අපහසුද? හැඩයකින් යුක්තව බලන එකද පහසු යමක් හැඩයක් නැතුව බලන එකද පහසු යමක් පුතජ්ජන ලෝකයේ පුහුදුන් ලෝකය මේ පිළිතුර අමාරු දෙය කරන්නේ. හැඩයකින් යුක්තව යමක් දිහා බලන්න සෑහෙන්න මානසික ශක්තිය වැය වෙනවා. නිසා අපහසු දේ තමයි සිද්ධ කරන්නේ. හැඩයකින් තොරව දෙයක් බලන්න අපේ ශක්තියෙන් වැයවන්නේ නැහැ. ඒකනේ චිත්ත විවේකය කියන එකක් ලැබෙන්නේ. ආර්ය මාර්ගය යන අයට ලැබෙන චිත්ත විවේකය. විවේකය උපදවාගත්ත භවෙන් වාසය කරනවා. එහෙම නැත්නම් චේතෝ විමුක්තියෙන් වාසය කරනවා. අන්න හැඩයකට බලන්නේ නැති ගතිය ස්වභාවය. ඒකට ගතියක් නැහැ. වචනේ තරම පොසත් නැහැ. ඉතින් හොඳ අවදීන් අහන කෙනෙක් ඒ වචනේ අභිභව කරුණු තේරුම් ගන්න ඕන. වචන හරිම දුප්පත් වෙනතන. වචන හැම විටම අන්තවාදී. කියන්නේ කාලයටනේ අහුවෙන්නේ. වචන කාලයට යනවා. එතකොට කාලේ පරාසය අභිභව යන නුවණක් කෙනෙක් පහල කරගෙන ධර්මයේ තේරුම් ගන්නවා විනා එහෙම නැත්තම් වචන වලින් නම් සද්ධර්මය කියා දෙන්න බෑ. වචනය කාලිකයි. නමුත් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ අකාලික ධර්මයක්. අකාලික ධහමක් තමයි අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අකාලික ධර්මයක් තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එමනම් කාලේ මෙම්මෙන් කාලේ නේ ආයෙන් මේක දකින්න බෑ. මොකද අකාලිකයි කියන්නේ? කියන්නේ බලන්න අපි පින්නතුන් අකාලිකයි කියනවා. අනිත් හැමෝම කියන්න බලන්න එක එක තමන්ගේ තියෙන අදහස. කද අකාලිකයි කියන්නේ? අකාලිකෝ ධම්මෝ හැමදාම කිව්වනේ නේද? මේ ධර්මයේ ගුණ කියද්දි හැමදාම මතක් කරා. මොකද අකාලිකයි අකාලික බව පෙන්වන්න පුළුවන්ද? අකාලික බව පෙන්වන්න බෑ. අකාලික බව කාලේ වචනෙන් කියන්න බෑ. කරුණු දෙකයි අකාලික බව පෙන්වන්න බෑ. අකාලික බව කාලේ වචන වලින් කියන්න බෑ. වැටහුණාද? අවබෝධ කරගත්තද? පින්නතුනේ ලෞකික බුද්ධිවල මහා ප්‍රඥයෙක් වුණත් මේ ආර්ය මාර්ගයට පැමිණෙනකොට ඒ මහාචාර්යවරු මොන්ටිසෝරි ගානට වැටෙනවා. ලෞකික බුද්ධියේ දැනුමෙන් මහාචාර්යවරයෙක් වෙලා හිටියත් කුලපති වෙලා හිටියත් කුලපති මොන්ටිසෝරි යනවා පින්නතුනි ආර්ය භූමියේදී. ඒකට හේතුව මේ ඉන්ද්‍රිය ගෝචර දැනුම අභිභව අතික්‍රමණ යන ගමනේදී ඔවුන් අසරණ වෙනවා. ඔවුන්ට බෑ මේ දේ කරන්න. ඒ නිසා මේ ලෞකික බුද්ධිය කියලා කියන එකෙන් මහා ඉදිමීමක් ඉතින් කරගන්න පුළුවන් සමස්ත පුතජන මෝඩයන් අතර පමණක්. එහෙත් එතනින් එහාට ඒගොල්ලන්ට කරන්න බෑ. එතනින් එහා දෙයක් එක කවදාවත් එන්න බෑ. එසා බුදු කෙනෙක් දකිනවා මහා ආශ්චර්යයක් ධර්ම අවබෝධයක් සමග ඔබේ තියෙන මහා කුසලතා මහා විශ්වීය ශක්ති හැකියාවන් පුණ්‍ය ශක්ති අවදි වෙනව ධර්ම අවදියත් සමග. ඒක හරිද කියලා දහන්නේ. ඒක හරි. ඒ වුණත් අරමුණක් නොගෙන සිටීම කියන එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? හෑ? ආ ඒකත් අරමුණක් තියෙනවා. එහෙමනම් වැඩේ වචනෙට සාධාරණ ඉෂ්ට කරලා නැහැ. වචනෙට සම්පූර්ණ සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් නම් හොඳයි. වචනේ සීමාවේ හිටියොත් ඉවරයි. අරමුණක් නොගෙන ඉන්න ඕන කියලා තද අරමුණක් මං ඇති කරගෙන තියෙන්නේ. මම මමත්වයේ එලවන්න ඕන කියලා මම සෑහෙන මහන්සි වෙනවා. මම සෑහෙන භාවනා කරනවා. කවුද එලවන්නත් ඕන? මම. නමුත් සෑහෙන භාවනා කරන්නේ මම. මේක හරි සරලව තේරුම් ගන්න. මේක ලොකුවට හිතන නිසානේ තේරෙන්නේ නැත්තේ. සරලව තේරුම් ගත්තනම් මේ මහා විශ්වය ඔබට තේරෙනවා. අස්වාභාවික වෙච්ච මනුස්සයාට ස්වභාවික වෙන්න මග කියා දීමයි සද්ධර්මය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න මේ කාරණේ ඔබට ගොඩාක් උපකාරක වෙයි ඔබ යන ගමනේදී. අස්වාභාවික වෙච්ච මනුස්සයාට ස්වභාවික වෙන්නට මග කියා දීමයි සද්ධර්මය කියන්නේ. ඔබ කල්පනා කරන්නට එපා ඔබ තවත් ආකාරයකට මේ හදනවා කියලා නෑ. ඔබේ අස්වාභාවික ගති ටික ස්වභාවික කරගත්තනම් ඉවරයි. මොනවද අස්වාභාවික ගති කියන්නේ ඔබ ළඟ තියෙන? ඔබ භාවිතා කරන චින්තන සංකල්ප දෘෂ්ටි සියල්ල අස්වාභාවිකද ස්වභාවිකද කියලා ඔබම මැන බලන්න. මා ප්‍රකාශ කරන්නේ නැහැ, දේශනා කරන්නේ නැහැ, ඔබම තේරුම් ගන්නකෝ. පස්සේ ඉපදුනායින් පස්සේ දන ගන්න පටන් ගත්තායින් පස්සේ ගොඩනගපු දේවල්ද නැද්ද? විශ්ව සාධාරණ ධර්මයක් එයා අවබෝධ කරගන්නේ නැහැ. ලෝක සාපේක්ෂිත අර ගුරුවරයා, මේ ගුරුවරයා, අර තනත්තා, මේ තනත්තා, ගෙදර මව්පියා සහ ලබා දුන්නු දේවල් අනුසාරයෙන් තමන් ඔළුවේ රැස් කරගත්ත දේවල් සමුදායක් ගොඩනගාගෙන තියෙනවා. අපි සම්මුතියක් වශයෙන් වෙනස් විය යුතු නැහැ, ඒක හේතුව මේ භාවිතා කරන්න. එහෙත් යථා භූතව සත්‍ය දැකලා ජීවත් වෙන්න ඕන නේද අපි? මම කියන කතා කරන එක නතර කරන්න එපා. ඔබ කියලා කතා කරන එක නතර කරන්න එපා. නම කියලා කතා කරන එක නතර කරන්න එපා. ඒක කරන්න ජීවත් වෙන එක, හරි හම්බ කරන එක, ඉතුරු පහදු කරන එක, දම් පිංකම් කරන එක, ඒව නතර කරන්න එපා, ඒව වෙනස් කරන්න එපා. ඒව හොඳ වැඩ, හොඳ විදියට කරගෙන යන්න. හැබැයි මේ සියල්ලෙහි යථා තත්ත්වය දැනගන්න ඕන. මේ යථා තත්ත්වය කියලා ගොඩාක් දෙනෙක් හිතන් ඉන්නේ මේ හැමදේම කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා. මේක උගන්වන්න ඕන දෙයක්ද? නේ, මේක කවුරුත් දන්නවා. මේක කවුරුත් දන්නවා කියලා කියනවනම් ඔබේ ගෙදර ඉන්න පූසයි බල්ලයිත් දන්නවා මේක. ඔබට අද සැකනම් ඒක එහෙම පූස දන්නේ නැතුව ඇති කියලා හිතෙනවනම් නිකන් පොල්ලක් අරන් බලන්න, උදුවනවා. ඇයි උදුවනවා? කැපුවොත් මැරෙනවා කියලා, රිදෙනවා කියලා දන්නවා. ඉතින් පූසක් දන්න බණ ටික නාමදුරුරු කියලා දෙන්නේ. අපි පූසෝ කියලා හිතාගන්නත් දන්නේ. ඒක ආත්මීය වශයෙන් හැම සදෙක්ම දන්නවා. මේක කැඩෙනවා, මේක බිඳෙනවා, අපි වයසට යනවා, අපි මැරෙනවා කියන එක මේ ආත්මීය වශයෙන්ම දන්නවා. වැඩියෙන්ම හොඳට දන්නේ ඔය නිකම් මේ චණ්ඩි වගේ ඉන්න කට්ටිය, පාතාල කල්ලිකාරයෝ එහෙම ඉන්නව නේද? මිනිස්සු හොඳට දන්නව මැරෙනවා කියලා. ඒ මිනිස්සු මිනි ඔළුව අතේ කොටාගෙන, පපුවේ ඇට කටු කොටාගෙන ඉන්නව දැකලා තියෙනව නේද? ආ, ඒ ගැන හොඳටම දන්නවා. හොඳටම දන්නවා. මැරෙන බව පෙන්නල මිනිස්සුන්ව මේ හදන්න බෑ. මේක ජරා ජීර්ණ වෙනවයි කියලා පෙන්නල හදන්න බෑ. තමන් කරන දේ හා සමාන විපාකයක් එනවයි කිව්වත් සමහර මිනිස්සු හදන්න බෑ. මෙනේ කියන මාත් ඒ විපාකයට කැමතියි කියලා. තේරුණා නේද? ඒක තමයි කියන්නේ. මිනිස්සු එහෙම හදන්න බෑ, ලේසි නෑ. එහෙනම් මේ ආධ්‍යාත්මික රැවටීම මුලාව, මේ චින්තනයකට රැවටෙන එක මුලාව නැති කිරීමෙන් පමණයි මේ සියල්ල හදන්න පුළුවන්. සිතට රැවටෙන එකෙන් නිදහස් වීම, සිත පිළිගන්න එපා. සිත කියන දේ පිළිගන්න එපා. ආකල්ප දෘෂ්ටි මත දැඩිව ක්‍රියා කරන්න එපා. ස්වභාවය හැම විටම ස්වභාවිකව පවතී. මේ ස්වභාවයට පත් වුණාම හරීම අපූර්ව ස්වභාවයක් තියෙන පිනතුනේ. ස්වභාවය විසින්ම ඔබ සමාජයේ ඔබ සිටිය යුතු තැනට පවා ඔබව පත් කරනවා. ඔබට අවශ්‍ය දේ පවා ඔබට අවශ්‍ය ආකාරයට අවශ්‍ය වෙලාවට ඒක ගන්නට ලැබෙන සලස්සනවා. හැබැයි විශ්ව සාධාරණ ධර්මතා අවශ්‍යතා හොඳ දේවල් විතරයි. ඔබට මේ අදිෂ්ඨානය කළ හැකිද බලන්න. ඔබේ මමත්වයෙන් තොරනම් ඔබට මේ අදිෂ්ඨානය කරන්න පුළුවන්. මට සුදුසු නැති, මට අයිති නැති හැම දෙයක්ම මට අහිමි වේවා. මම යම් දෙයකට සුදුසු නැත්තම්, මං යම් දෙයකට හිමි නැත්තම්, ඒ හැම දෙයක්ම මට අහිමි වේවා කියලා අදිෂ්ඨාන කරා. හරි බය නැහැ, මොනවා නැති වෙයිද දන්නේ නැහැ. ඒ වගේම මට සුදුසු, මට හිමි විය යුතු යමක් වේද, ඒ හැම දෙයක්ම හිමි වේවා. දැන් ඔබ නිදහස් නේද? ස්වභාව ධර්මයේ විසින් අහිමි දේවල් අහිමි කරાવી හිමි දේවල් ලබා දෙවි. දැන් ඉතින් ඔබ මේ අහිමි වීම ගැනයි හිමි වීම ගැනයි මහා දුක් අඳුනාවක දැන් වෙරදරන්න ඕනේ නැහැ. ස්වභාව ධර්මයට ඔබගේ හිමි වීම හා අහිමි වීම බාර දුන්නා. ඔබ දැන් නිදහස්. ජීවිතේ පවා එහෙමයි. ඔබට ආයුෂ යම් ප්‍රමාණයක් තියෙනවද, ඒ දක්වා ඒ ආයුෂ භුක්ති විඳීවි. ආයුෂ අහිමි නම් පින ඉවර නම් ඉතින් ඒක කියන්න බෑ කොයි වෙලාවෙද කියලා යාවි. සත්‍ය ඥානය ස්වභාව සත්‍ය තුළින් පැන නගින ඥානය, සත්‍ය ඥානය. සත්‍ය ඥානයද තියෙන මනුෂ්‍යයන්ට පුජ්‍යල ඥානයද? පුජ්‍යල ඥානය තියෙන වෙනත නීතිඥයන්ට පව තියෙන පුජ්‍යල ඥානය. නීතිය පව පුජ්‍යලිකයි. පුජ්‍යලය නෑදලා තියෙන. ඒ නිසා නැවෙන්නේ නේද? ඒ නිසා හැම එකම පුජ්‍යලයෝ හදලා තියෙනවා. දේශපාලන ඔක්කොම මේ සම්මුතිය හදලා තියෙන්නේ පුජ්‍යලයෝ. ඒවනම් මේ සත්‍ය ඥානය හදලා තියෙන්නේ පුජ්‍යලයෙක් නෙමෙයි. ඒ තමයි භාග්‍යවත් අරහත් බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ හැම කල්හිම දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ මිය යන්නේ නැහැ. අප්පමත්තා නමී යන්ති. එහෙනම් බුදුහාමුදුරු ප්‍රමාදී ජීවත් වෙච්ච කෙනෙක්ද අප්‍රමාදීව ජීවත් වෙච්ච කෙනෙක්ද? අප්‍රමාදීව ජීවත් වෙච්ච උත්තමයෙක්. එහෙමනම් අප්‍රමාදී උත්තමයා මිය ගියේ නේ? කවුරු හරි බුදුහාමුදුරු මිය ගියා කියනවනම් ඒක වැරදි. අජර අමර මරණයටපත් වෙන්නේ නැහැ, ජරාවටපත් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ජරාවටපත් උනේත් නැහැ, වයසට ගියෙත් නෑ, මරණයට පත්වෙත් නෑ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අනේ බුදුහාමුදුරුව ඔබ ධර්මයේ දැක්කොත් දකි. දැන් ඔය කාරණා විශේෂ වෙනවද සාමාන්‍ය අයට? වෙන්නේ නැහැ. සාමාන්‍ය බුද්ධි තියෙන අයට වෙන්නේ නැහැ. දැඩි ලෝභ දේශ මොහ ග්‍රහණය කරපු අයට ඔය විශ්ේ වෙන්නේ නැහැ. සැහැල්ලු මනසකින් ඍජුව බලන කෙනෙකුට පමණයි මේව තේරෙන්නේ. සසර බලයයි මෙලව ධර්මයට තියෙන ගෞරවයයි පදනම් වෙලා තමයි සත්‍ය පේන්නේ. සත්‍යයට ඉඩ දීලා තර්ක කරන්න, වාද කරන්න, ධර්මයේ විමසන්න ඕන දෙයක් කරන්න සත්‍යයට ඉඩ දීලා සත්‍ය හමුවේදී හිතාමතා සත්‍ය යටපත් කරන්නේ නැහැ කියන තැන තමන් ඉන්න ඕන. මෙතන ඉන්න කිසි කෙනෙක් මට එහෙම පේන්නේ නැහැ කවුරුවත් සත්‍ය යටපත් කරන්න ලෑස්ති වෙයි කියලා. සත්‍යයට මුහුණ දෙන්න තමයි මේ හැමදෙනාම සහභාගී වෙලා ඉන්නේ. සත්‍ය දකින සත්‍ය හමුවේදී තමන් එයට හිස නමන ගරු කරන පිරිස. එහෙම ගරු නොකළොත් මොකද වෙන්නේ? සත්‍ය සෑම විටම තමන් යහපත් මාර්ගයේ යොමු කරනවා. එනිසා අපි සත්‍යයට ගරු කළ යුතුයි. ඒක තමයි ඇත්ත. ඒක තමයි සැප ලැබෙන මාර්ගය. මේ ලෞකික ලෝකයේ වචනවලින් කියන සත්‍ය නෙමෙයි. ලෞකික ලෝකේ නම් ඇත්තයි කියලා කියන්නේත් බොරු, බොරුයි කියලා කියන්නේත් බොරු. ඇත්තයි කියලා දෙන්නේත් හදාගත් එකක්, බොරුයි කියලා දෙන්නේත් හදාගත් එකක්. හරි කියලා දෙන්නේත් හදාගත් එකක්, වැරදි කියලා දෙන්නේත් හදාගත් එකක්. ඒකනේ එක ආගමක වැරදි කියන එක තවත් ආගමක හොඳයි කියලා කියනවා. තවත් ආගමක ඒක මධ්‍යස්ථයි කියනවා. තේරුණා නේද? මේ රටේ නරකයි කියන දේ ඒ රටේ හොඳයි කියලා කියනවා. දැන් මේ දේශනාව තුළ ඔබගේ හිතෙහි යම්කිසි ආකල්පයක් ස්වාමීන් වහන්සේ පුරවනවද, පුරවන්න උත්සාහ දරනවද? හොඳට බලන්න, විමසිල්ලෙන් ඉන්න මොකක් හරි හාමුදුරු දෘෂ්ටියක් ගෙනල්ලා, සංකල්පයක් ගෙනල්ලා රාගම් මාරු කරනවා වගේ. ඈ ඒ දෙයියා නතර කරලා වෙන දෙයියෙක් කොළුවට දානවා. ඇත්තටම දේශනාව අවසානයේ බලනකොට හාමුදුරු කියපු දෙයක් නැහැ. කරේ ඔබේ මනස අතුගාන එක පමණයි. පිරිසිදු කරන, ක්ලීන් කරනවා. දැන් මේ පොළොව අපි ක්ලීන් කරාම පොළොවේ මොකුත් තියෙනවද අපේ? නෑනේ. අපි මොනවා හරි ලිකුවිඩ් එකක් හැලුවොත් ඒකත් අපි අතුගාගෙන යනවා, මොප් කරගෙන යනවා. කිසිවක් ඉතුරු කරන්නේ නැහැ අවසානයේ. ඒ තියෙන ස්වභාවය, එහෙම නැත්නම් පිරිසිදුකම පමණයි ඒක ඉතුරු කරන්නේ. ධර්මයේ දෙන්නේ පිරිසිදු වීම පිණිස, සුද්ධිය පිණිස. ටිකක් ගැඹුරුයි තමයි, නමුත් අපි හරි පැටි ගහලා කොහොම හරි මේක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. අපිත් සෑහෙන කල්පනා කරලා විදර්ශනා කරලා බැලලා තමයි අවබෝධයට පත් වෙන්නේ. මේ විදර්ශනා ශක්තිය තුලින්ම තමයි මේක මෙයා හොයාගන්නේ. විදර්ශනා ශක්තිය තුලින් තමයි හරියට තමන්ගේ ඒ ප්‍රඥාව සැකස්ම ඇති වෙන්නේ. විදර්ශනා කරන්නේ නැති කෙනෙකුට ඒ බලය හැදෙන්නේ නැහැ පිටු. විදර්ශනා කරන කෙනෙකුටම තමයි සාසනික අධිගමයක් තියෙන්නේ. නොතේරෙන දෙයක් නම් තමයි කොහොම හරි මම මේක තේරුම් ගන්න ඕන. එහෙම නැත්තම් ඉතින් මාරයා ඇවිල්ලා වාසියට කියනවා, පේන්නේ නැද්ද ඕක හිතුවට තේරුම් ගන්නත් බෑ කියලා කිව්වනේ හාමුදුරුවෝ, මොකුත් හිතන්න ඕනේ නැව ඉන්න විදියට ඉන්නෝ කියලා. කවුරුහරි රැවටෙනවා, හා හරි ෂෝක් නෙලේසි ක්‍රමේ මගේ පාඩුවේ මං ඉන්නවා, ඔය නිකන් ඉන්නවා කවදක හරි මේ අවබෝධ වෙන වෙලාවට අවබෝධ වෙයි. ඒව තමයි වාසියට හදාගන්නේ මාරය ඇවිල්ලා දෙන පණිවිඩ. ඉතින් මෝඩකම තිබුණොත් ටක් ගාලා හු වෙනවා. ඔබේ මනස ඔබව හැදුවේ ගැලවෙන්න නෙමෙයි, ඔබව හැදුවේ ගොඩාක් දේවල් අලව ගන්න. තේරුණා නේද? ගොඩාක් දේවල් අලව ගන්න. එවන මේ ඉන්ද්‍රයන් වලට ගැලවීමේ මාර්ගයක් පිළිබඳව පෙන්නා දුන්නට ලේසියෙන් නම් බාර ගන්න නැහැ. හොඳ ප්‍රඥාවක් අවදියක් තිබුණොත් මිනිස් බුද්ධියේ උච්චම දියුණුව උච්චම සංවර්ධනය තමයි පින්නතුනි මේ නිර්වාණ අවබෝධය. ඊට එහා මිනිස් බුද්ධිය දියුණු වෙන්නේ නැහැ, දියුණු වෙන දෙයක් නැහැ. මොකද ඒ අනන්තය කරා අකාලිකත්වයේ කරාම දියුණු වෙච්ච නිසා. ඒ නිසා මිනිස් බුද්ධියේ උච්චම අවස්ථාවට මිනිසෙක් වෙලා උපත ලැබුව අපට යා හැකියව තිබේ නම් එය මොනතරම් භාග්යක්ද. මේ ධර්මය අහනකොට ටිකක් මොලේ ශෛල වැඩ කරනවා වගේ තේරෙන පටන් ගන්නවා. කට්ටියට එහෙම තියෙනවද? අර නිදාගෙන ඉන්න ශෛල ඇස් අරගෙන හිටියත් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයේ නිදි. ඒ නිදාගෙන ඉන්න ශෛල අවදි වෙනවා වෙනතුනේ. මොලේ ටිකක් අවදි වෙන පොඩ්ඩක් ඉතින් නහර කෙලින් එනවා වගේ දැනෙන්න පුළුවන් මොලේ. එක මහත්මේ දවසක කිව්වා සායනන්ද මේව නිකන් ඇදේට වගේ දිවිච්ච නහර මේම කෙලින් වෙලා යනවා වගේ දරුණා කියලා. මේ මාමෝලේම බොහොම පුස්කකා දෙන්නේ මිනිස්සුන්ගේ කිසිම මේ සම්මර්ෂණයට තියෙන මොඳ මොල කැලලක් තමයි මේ දෙපැත්තේ තියෙන මහමුලය. මේක ප්‍රයෝජනෙට ගන්න නැහැ කියනෝනේ විද්‍යාඥයෝ පරීක්ෂණය කරලා බලනෝ මේ මොකට හැදුනද මේක කියලා. මිනිස්සු කිසි කෙනෙක් ප්‍රයෝජනෙට ගන්න නැහැ මේක. මහා ගණිතඥයෙක් දාර්ශනිකයෙකුත් 10%ක්වත් හරියට ප්‍රයෝජනෙ ගන්න නැහැ. වෙනතර මතක තියාගන්න 100%ක් වර්ධනය වෙලා තමයි ආර්ය දර්ශනය දකින්නේ. මේක සම්බන්ධ වෙලා උපරිමයෙන්ම සම්බන්ධ වෙලා මේ දෙක දෙපැත්තේ තියෙන දෙක එකට කනෙක්ට් වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි ඔබ දර්ශනය දකින්නේ. ඒක විද්‍යාත්මක මස්නහර ඇතුලේ සිද්ධ වෙන දේත් එතන සිද්ධ වෙනවා. එහෙම අපිට මේක වෙන ක්‍රමයකින් සංවර්ධනය කරන්න පුළුවන්ද බෙහෙතකින්? එහෙම බෑ. අපේ තියෙන ආකල්පමය දෘෂ්ටිමය දුර්වලතා ටික තමයි ඉවත් කරන්න. ඒක අයින් කරන්න බෑනේ බෙහෙත්වලින්. හැබැයි මොකවත් පේන්නේ නැති කරන්න පුළුවන් තාවකාලිකව. ඒ කියන්නේ හංගල දාන්න පුළුවන්. දැනෙන්නේ නැති කරන්න පුළුවන්. දැන් ওই මානසික රෝග තියෙන අයට මොකද කරන්න වෛද්‍යවරු? ඒ මානසික පීඩනේ එයාට දැනෙන්නේ නැති කරනවා. ඒ කියන්නේ නිකන් මත් වෙන්න වගේ පෙත්තක් දෙනවා. ඊට පස්සේ එහෙම තමයි ඒගොල්ලෝ ඉන්නේ. වෙනතුන එක වන්දනා ගමන් සංවිධානය කරන පුජ්‍යලයකුත් ඕක කරනවා. දැන් වන්දනාව ඉන්දියාවේම නඩාරයි යනවනේ. නිකන් හරි නඩේට මොකක් හරි මදි වෙලා හරි එක තැනක් යන එකක් මග ඇරිලා හරි කැන්සල් වෙලා හරි මුළු බස් එකම අපි හිතමුකෝ වන්දනා නඩේ අරයි යන මිනිස්සුක ඔළුව කන්න හැදුවොත් මම එහෙම ඔබතුමා මොකද්ද කරන්න කියලා. මේ නියගේව මම අර මානසික රෝගීන්ගේ පෙති දෙක තුනක් දාලා ඉවරලා කන්න ටික දෙනවා ලෝවා. ඒ රසේ කට්ටියෝම බලාගෙන ඉන්න බෙරුන්නේ ඇඩුන්නේ මොකුත් නෑ යන දිහා අයියයි යන දිහා වගට යන් කියලා කියනවා. මිනිහන් එමේ කන්ට්‍රෝල් කරන්නේ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්නේ. යන් එහෙම කරන පරිප්පුවකට හරි ගඩලේකට හරි දාලා දෙනවා. දීපගම අන්ද පුතියක් ඉන්නවා. මේ ලෝකයක්. ඒ වගේම ඔය අරාබිකරේ හැරෙ මේ තියෙන හිරගෙවල් වල ඒක කරනවා. කැමරට අනිවාර්යෙන් දාලා දෙනවා. දාලා දුන්නාම මේ කාලා හිතින් ඔය කල්පනා කර කර ඉන්නවා. ඒ ගහ ගන්න බැන ගන්න නැත්නම් හරි දරුණු වයනේ ඉන්නේ. ඒ ඉස්සු ටික හීලා වෙලා ඉන්නවා. ඉතින් මද්රව්‍ය වලනුත් කරන්නේ ඒ වගේම දෙයක් තමයි. නමුත් මේ විදර්ශනායක දහමක කරන්නේ මේ වගේ දේවල් රස්වාභාවික විදියට සෛල මරලා දාලා කරලා නෙමේ සත්‍යවාදී ලෙසම මතු කරගෙන පිරිසිදු කරලා. දැන් ඕනනම් කිචන් එකේ තියෙන අපිරිසිදුභාවය මකා ගන්න නම් ඕනනම් අඳුරු කරන්න පුළුවන්. ලයිට් එක නිවුවම පේන්නේ නෑනේ. ලෝ ලයිට් එකක් දැම්මත් ඒත් පේන්නේ නෑ. නමුත් අපිට හැබැයිම කිචන් එකක් පිරිසිදුව කරගන්න ඕනනම් අපි මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම දාන්න ඕන හොඳ ලයිට් එකක්. හොඳට එළියේ තියෙන බල්බ් එකක් දාන්න ඕන. අඳුර තියෙනවනම්. ඊට පස්සේ මොකද වෙන්නේ? හැම තැනම ලස්සනට පිරිසිදු පේනවනේ. එතකොට ක්ලීන් කරගන්න පුළුවන්. පිරිසිදු කර. ඒ වගේ මෙතන ආලෝකය, තමන්ගේ මනස ආලෝකවත්ව අවදියෙන් බලන්න ඕන. ආලෝකවත් කරගන්න ඕන. ඇතිදේ ඇති විදියට දකින්න ඕන. පිරිසිදු කළ යුතු තැන පිරිසිදු කළ යුතුයි කියලා දකින්න ඕන. ලොකු පිරිසිදු කිරීමට කරන්න වෙන වරද්දවල් නම් නැතුව ඇති ඔබේ ළඟ. මෙතෙන් නැන්නේ නෑනේ බූරුව ගහන අය එන්නේ නෑ, හූදු ගහන අය එන්නේ නෑ, වංචා කරන අය එන්නේ නෑ, බොරුව අවඩදායි දේවල් කරන අය එන්නේ නෑ, ආඩවත් හිරියරයක් හරදරයක් හිංසාවක් කරන අය මෙතන නැහැ. ඔබට තියෙන්නේ මමත්වේ නැමැති අවිද්‍යාව. පරම මිත්‍යා දෘෂ්ටික ගති නෑ. මේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. පරම මිත්‍යා දෘෂ්ටික නෑ ඔබ. මිත්‍යා දෘෂ්ටික කියලා කියන්නේ මම මගේ ආත්මය කියලා පොඩි රැවටීමක් ආධ්‍යාත්මය තුල තියෙන එකනේ. මෙන්න මේක දුරු කරගන්නයි මෙච්චර අනුශාසනා කරන්නේ. නැත්තම් අනිත් අයත් එක්ක සහ සම්බන්ධ කරොත් ඔබ හාමුදුරුවරුන්ටත් වඩා හොඳයි කියලා හිතනවා. සමහර ආගම්වල ඉන්න පූජකයන්ට පූසාරිවරුන්ට වඩා ඔබ හොඳයි. ඒ ලෝකට සාපේක්ෂව බැලුවාම ඔබ දම්පින්කම් පුදන්න මේ ලබන්න සුදුසු අය. ලෝකට සාපේක්ෂව බැලුවාම. නමුත් නිර්වාණයට සාපේක්ෂව බලද්දී හැමතිස්සෙම දුර්වලකම අපි දකිනවා. එච්චරයි. දැන් ඔබ මේ භාවනාවේ යෙදෙන්නෙම බලන්න මම යටපත් කරන්න මම මහන්සි වෙනවා. දැන් මේ කාරණා අහලා යංගිසි කෙනෙක් එක පාරට ආකල්පයක් ගන්නවා අර කලින් අම්මා වගේ. ඒක හරිම වැරදි. මොකුත් හිතන්න නැතුව ඉන්න ඕන. වෙලාවට ඒක කෙරේ. මොකුත් කරන්න එපා කියලා කියන්නේ හාමුදුරු. නිදහසේ ඉන්න කියලා කියන්නේ හාමුදුරු. එහෙම ආකල්පවලට පත් වෙන්න එපා. ආකල්පයකට පත් වුණාම මේක දෘෂ්ටියක්. එහෙම දෘෂ්ටියකට හිර වුණාම මේ මිනිස්යාගේ ගමන එතනම නතර වෙනවා. හරියට මේ තමයි යන මාර්ගයට විශාල මේ ගල් පර්වතයක් පෙරළුණා වගේ. මොකද්ද එකක් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, මේක මට යථා අවබෝධය වෙනතුරු මම මේක හොයනවා. අන්න එතන ඉන්න. ඇදෙන්නේ අර වගේ දෘෂ්ටි වලට වැටෙන්න එපා. නමුත් මේ විදර්ශනාව සදාකාලික විදර්ශනාවක් නෙමේ, ගමන අවසන් කරන තුරු තියෙන විදර්ශනාවක්. ඒ කියන්නේ ගඟෙන් එගොඩ වෙන තුරු ඔරුව තියෙන්න ඕන. ගමන අවසන් වෙන තුරු රතේ තියෙන්න ඕන. අපි රතෙන් එළියට පයින්න බෑනේ. ඒ නිසා මේ භාවිතා කරන විදර්ශනාව නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්ත විදර්ශනාව නොවේ කියන එක හොඳට මතක තියාගන්න ඕන. නිත්‍ය සුඛාත්ම වශයෙන් තියෙන විදර්ශනාවක් නොවේ කියන හොඳට මතක තියාගන්න එම් බලන්න. කඳු කඳු දරාගෙන ඉන්නේ වේදනා ස්කන්ධක්, සංඥා කන්දක්, සංස්කාර කන්දක්, විඥාන කන්දක්. මේ කඳු කඳුනේනේ රූපස්කන්ධක්. ඒ කඳු කඳු කොට ගහගෙන ඉන්නේ. ඉතින් කඳු හරි බරයිනේ. ඔබේ සංඥාවට කවුරු හරි කෙනෙක් පහර දෙනවට කැමතිද? ඔබේ සංඥාවට පහර දෙනවට කැමති නෑ. ඒක සත්‍ය වෙන්න පුළුවන්, අසත්‍ය වෙන්න පුළුවන්. තමාගේ මතවාදයක් වෙනස් කරගන්නේ හෝම නුවණැති මිනිස්සෙක් සාධාරණත්වයට. නැත්තම් තමාගේ මතවාදයේ තුලම සිටිය යුතුයි කියන ආකල්පය තමයි ගොඩක් මිනිස්සු ඉන්නේ. එහෙමනම් සත්‍යයට ඉඩ දීලා හැම මොහොතකම අපි වෙනස් වෙන්න ඕන. සත්‍යයට ඉඩ දීලා වෙනස් වෙන්න ඕන. සත්‍ය අපේ ආධ්‍යාත්මයට අවබෝධ කරවන්න ඕන. කින් සච්ච ගවේසි, මොකද්ද සත්‍ය කියලා මේ ආධ්‍යාත්මය තුලින් සොයා යෑම. ඔබ නෙමේ නිවැරදි වෙන්න ඕන. ඔබ නොවන කෙනා, ඔබ නොවන කෙනා නිවැරදි වෙන්න ඕන. ඔබ නිවැරදි වුණොත් තාවකාලිකයි. ඔබ නොවන කෙනා නිවැරදි වුණොත් එයා සදාකාලිකයි. මිනිසුන් සිටින්නේ ඉන්ද්‍රියන් පාලනයකින් යුක්තවද පාලනයකින් තොරවද මේ සමාජේ? පාලනයකින් තොරව. එහෙම තමයි අපිට බැලියු බැල්මට පේන්නේ. මා කියනවා පාලනයකින් යුක්තවයි සිටින්නේ. ඉන්ද්‍රියන් පාලනයකින් යුක්තයි සිටින්නේ. ඒගොල්ලෝ පාලනය කරනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් හසුරුවනවා. වැඩේ තියෙන්නේ ඒගොල්ලෝ හසුරුවන්නේ වැරදි පැත්තට. හැමෝටගෙම ඉන්ද්‍රියන් පාලනයකින් යුක්තයි. එයා කැමති කැමති විදියට එයාගේ ඉන්ද්‍රියන් හැසිරවීම කරනවා, පාලනය කරනවා. නමුත් පාලනය කරන එක වැරදි විදියටයි කරන්නේ. ලංකාවේ දේශපාලනය වගේ පාලනයකින් යුක්තයි, හැබැයි රට හැමදාම විනාශ වෙනවා. හොරු බොරු වංචාකාරයෝ ඉන්නවා. චුට්ටක් හරි පොඩි පැහැදීමක් තියෙනවා යම් රට හදන්න ආපු මිනිස්සෙක් වගේ. මේ ගෝඨාභය මහත්මයා වර්තමානයේ ගත්තොත්, මේ මිනිස්සයාගේ අර දේශපාලකයෙක් නොවන නිසා මහ වංචනික ජඩ ගති අඩුයි. අඩුයි නෙමෙයි, එතුමා ළඟ නැහැ ඒක. හරි විවෘත භාවයක් තියෙන මිනිස්සෙ. නැත්තම් අනිත් ඊට මෙහා ඉන්න පරම්පරාවේ සහෝදරයෝ වුණත් ජඩ ගති තියෙනවා දැන්. එහෙම නේද? ඒක අපි හරිගෙන හරි විදිහට දකින්නේ. එච්චරයි. මොකද හේතුව මේ දේශපාලනයේ තුලින්ම, මේ සමාජයේ තුලින්ම මේ මිනිස්සු ජඩයන් බවට පත් කළා. මොකද මේ රටේ මිනිස්සු හරි මෝඩයි, ඇත්ත තේරුම් ගන්න දන්නේ නැහැනේ. දැන් අපි මිනිසුන්ට කිව්වහම මේ ලක්ෂ දෙකක් ඔබට වැටුප් දෙනවා. ඊළඟ වතාවෙදී මිනිස්සු හා කියනෝනේ. ෂොක්. මෙයාට ලක්ෂ දෙකක් වැටුප් හම්බ වෙනවා අපිට ලැබෙන පාරේ ඉඳලා අපි මෙයාට ඡන්ද දෙමු. අන්න එතෙන්ට එන මෝඩ රැලක් ඉන්නේ. දැන් මට පුළුවන් ලැබෙන පාර ජනාධිපති වෙලා ඔබගේ වැටුප ලක්ෂ පහක් කරන්න. තේරුණා නේද? හල්ලි අච්චු ගහලා අච්චු ගහලා අච්චු ගහලා දෙනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නවද? ඊට පස්සේ වෙන හැටි තමයි ඩොලරේ වටිනාකම අඩු වෙනවා. එතකොට සාමාන්‍ය එක ඩොලර එකක් ගැනීම සඳහා අපි සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් විතර දෙන්න වෙන එක ඩොලර එකක් ගන්න. ඔව්, අපි ලක්ෂයක් දුන්නාම තමයි ඩොලර එකක් හම්බෙන්නේ. එහෙනම් ඉතින් දැන් ගණන්කො ඩොලර එකට සාපේක්ෂිත කරලා මේ සල්ලි වලින්. එතකොට පාන් ගෙඩියක් රුපියල් 5000ක් විතර වෙනවා. සුපිරි නේද? ඉතින් ඔන්න ඔය සරල මොලේ නෑනේ මිනිස්සුන්ට. ඔය වගේ රටක් තියෙනවා, මිනිස්සු ගොනාට අන්දන රටක් තියෙනවා, වියට්නාමය. තේරෙනවද? වියට්නාමය හරියට ගොනාට අන්දන හැම අවුරුද්දකම 10000කින් වැටුප් වැඩි කරනවා. තේරෙනා නේද? රුපියල් 10000කින් වැටුප් වැඩි කරනවා. වැටුප් වැඩි කරනවයි කිව්වොත් මොකෙක් හරි දෙන්නපාව ඌට ඡන්දෙන්. ඌ තමයි රට කන්නේ නේක. වැටුප් වැඩි කරන්නේ නැහැ මම, ඩොලර් එකේ අගය හදනවා කිව්වොත් අන්න ඌට ඡන්ද දෙන්න. තේරුණාද? දැන් ඩොලර් වලින් කීයද හම්බෙන්නේ ඔය ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ රස්සා කරන අයට? ඩොලර් 5000ක් හම්බෙයි, 10000ක් හම්බෙයි. නමුත් වටිනකම නැද්ද? අපිට රුපියල් වලින් 10000ක් හම්බුනොත් වැඩක් නැහැ නේ. නමුත් ඩොලර් එකෙන් 5000ක් හම්බුනම වැදගත්. ඩොලර් 2කට, ඩොලර් 1කට සෑහෙන ලොකු භාණ්ඩයක් ගන්න පුළුවන්. ඩොලර් 10කට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. දැන් මේ රුපියල් 10කට සෑහෙන දෙයක් කරන්න පුළුවන්ද? ඒ නිසා යන් එකෙක් කියනවා නම් පඩි වැඩි කරනවා කියලා ඌට දෙන්නම එපා. ඒ ඡන්දෙත් මේ ගේල ලිපට පුච්චලා දාන්න. මොකද උන් තමයි මේ රට මුලා කරන්නේ, මොඩේ මුලා කරන්නේ. ඉතින් ඔය බුද්ධිය, ඔය සරල බුද්ධිය මේ රටේ ගොන් හරට්ට නෑනේ. ඉතින් ඒකනේ මේ රට විනාශ වෙන්නේ. ඒකනේ ජඩ දේශපාලක වෙන්නේ. මේ රටේ දේශපාලකය රවට්ටන්නේ මේ රටේ මොඩියෝ ඉන්න නිසානේ. මේ රටේ මොඩියෝ නැත්තම් මේ රටේ දේශපාලකයටවත්, හාමුදුරුවන්ටවත්, පූජකයෙකුටවත් කිසි මිනිහෙකුට රවට්ටන්න බෑ නේම. එනිසා ඔබ හැදෙන්න ඔබ නුවණින් අවදිවන්න කිසිම මිනිහෙකුට රවට්ටන්න බැරි මට්ටමට. තේරුණා නේද? කිසිම මිනිහෙකුට රවට්ටන්න බැරි මට්ටමට. කිසිම මිනිහෙකුට රවට්ටන්න බැරි මට්ටමට ඔබ හැදෙන්න. සමහර දේශපාලකයෝ කියන්නේ මිනිස් මොලේට දැඩි නිගාවක් කරන අන්දමට ඔවුන් දේවල් නිර්මාණය කළා, දැන්වීම් හදලා ඔවුන් දාන්නේ. නමුත් හාත්පසින් ඔවුන් කරේ වෙනස් දෙයක්, කරන්නේ වෙනස් දෙයක්. නමුත් මිනිසා මුලා කරනවා. ඉතින් ඒව ශනිකෝම දකිද්දිම ඒ මිනිස්සුන්ගේ න්‍යාය සහ ස්වභාවය අඳුන ගන්න පුළුවන්. දූරදර්ශී ඥානයක් තියෙන ඕන, තමන්ට ඥානයක් නැත්තම් දුරදර්ශී ඥානයක් තියෙන කෙනෙක්ගෙන් අහල බල්ල වැඩ කරන්න ඕන. එහෙමනම් නුවණ කියන එක පින්තුනේ මහා ආලෝකයක්, බලයක් ජීවිතේ ගොඩ ගන්නත්, නිවස ගොඩ ගන්නත්, සමාජය ජය ගන්නත්, රට ජය ගන්නත් හැම දෙයකම මේ නුවණ කියන එක ඉතාම වැදගත් බලයක්, ශක්තිය. දැන් වියට්නාමට මං ගියානේ. වියට්නාමේ ඔයගොල්ලෝ දන්නවද බත් පැකට් එක ගාන කීයද කියලා? නෝමල් ඔය කඩේ තියෙන බත් පැකට් එක අපි රුපියල් 100ට ගන්න, දැන් 150ට ගන්න. ඉස්සර රුපියල් 50ට 60ට, රුපියල් 25ට, 30ට, රුපියල් 10ට, 7ට තිබ්බනේ. ඒ කාලෙමනේ රුපියලට තිබෙන්නේ. මේ ඉන්න අම්මලාගේ වයසේ 1970 ගණන් වල වගේ සමයන් වල බත් පැකට් එකක් වියට්නාමේ වෙනවා 275,000. දැන් මම හිතා 103,000ක් විතර වෙනවා. ඩොන් වලින් 103,000ක් වෙනවා බත් පැකට් එක. සෑන්විචස් එක ගාන ගහලා තියෙන 65,000 ඒ දවස්වල. දැන් නම් මම හිතා 101,000ක් විතර වෙනවා සෑන්විචස් එකක් අන්න 65,000ක් දෙන්න ඕන. අපේ ඔළුව නිකන් මේ නරක් වෙනවා ගණන් හදාගන්න ගියාම. හැබැයි මේ 103,000ක් කියලා කියන්නේ ඒ රටේ ඩොන් වලින් 103,000ක් කියන්නේ ඩොලර් එකට කන්වර්ට් කරාම කීයද කියලා දන්නවද? $2. ඩොලර් දෙකයි. ඔන්න අගේ හම්බ වෙච්ච විදිය. ඒ නිසා පඩි වැඩි කරනවා කිව්වොත් ජීවිතේට දෙන්න එපා. වැඩන්න. ඒක තමයි මිනිස්සයා මුලා කරන, විනාශ කරන දේ. දැන් ගිය පාර එක පාරක් රට ගෑවේ රුපියල් 10,000කින් වැඩ පඩි වැඩි කරලා රට විනාශ වුණා. මේ රටේ ඉන්නේ හරක්. ඇයි හාමුදුරු එහෙම බණින්නේ? හරක්ට හරක් කියන්නේ නැතුව මොකෝ දෙයයන් වහන්සේ කියන්නද? හැදෙන්න, මොලේ හැදෙන්න කියන්නේ, අවදි වෙන්න කියන්නේ, කරුණාවෙන් කියන්නේ, දයාවෙන් කියන්නේ, මේ හරක් කවදාකරි මොලේ පාද ගන්න ඕන ජීවිතේ. එන්න එන්න පඩි අඩු කරන්න ඕන. රට ඩොලර් එක හරියට අගේ වෙනවනම් පඩි අඩු කරන්න ඕන. එන්න 40,000 හම්බ වෙන එක 10,000 හම්බුනත් ඇති. අපි ඩොලර් එකට සාපේක්ෂව තාගයක් දීලා අපෙන් රුපියලක් දෙනකොට හින් ඩොලර් එකක් ගන්න පුළුවන් නේද? රුපියල් 100ක් 200ක් දෙන්නේ නැතුව අපෙන් ඩොලර් එක රුපියල් එකක් දෙනකොට ඩොලර් එක සා දැන් ඔය සිංගප්පූරු ඩොලර් එක ඇවිල්ලා තියෙනවානේ US ඩොලර්ස් එකට සාපේක්ෂව වගේ. එහෙනම් 1 ඩොලර් එකක් දෙනකොට අරකින් ඩොලර් එකක් ගන්න පුළුවන්. කොහොම පොඩි ප්‍රමාණයක්. මේක කිසිම මැති යමති කෙනෙක් කියලා දෙන්නෙත් නෑ, මහාචාර්යවරයෙක් කියලා දෙන්නෙත් නෑ, මේ මිනිස්සු මේක අඳුනගන්නෙත් නෑ. ඉතාම සරල ක්‍රියාවලිය. කිසි කෙනෙක් කියලා දෙනව මම දැකලා නෑ. එහෙමනම් රැවටීම, මුලාවීම කියන එක තියෙනවා. හැබැයි මුලාවීම කරන්නේ මාරයා වුණත් ඔබ අන්තනම් විතරයි. එනිසා සිද්ධාර්ථ කුමාරයා මුලා කරන්නා මුලා වුණේ. අපිව මුලා කරන්න ආවා. අපි මුලා වුණේ මාරයත් මුලා කරන්න හැදුවා, අපේ යාළුවොත් අපිව මුලා කරන්න හැදුවා, අපේ ඥාතීන්ුත් අපි මුලා කරන්න හැදුවා. ඕ තමාලාට ගෑල් ළමයිතුත් අපිව මුලා කරන්න හැදුවා. මුලා වුණේ ඥාතින් අපිට මහාන වෙන්න දෙයි කියලා හිතනවද? නෑ, ඥාති බලාපොරොත්තු වෙන්නේ මහාන වෙලා මෙමෙ ඉන්න. ඒගොල්ලෝ දකින්නේ ඒකේ සුභ සිද්ධිය. ඒක ඒගොල්ලෝ කියන්නේ මහාන වෙන්න එපා කියලා. යාළුවෝ අපිට මහාන වෙන්න ඉඩ දුන්නද? ආපෝ උඹ පිස්සෙක් කොහෙද යන්නේ බං කියලා ඇහුවේ. තේරුණාද? අවුත් ඒගොල්ලොත් මුලා කරන්න හැදුවේ. ඊට පස්සේ අපි පැවිදි වුණාට පස්සේ පැවිද්දන් අතරම කයිද්දන්ගේ ශේෂ්ත්‍රය තුළමත් ඒත් අපි මුලා කරන්න හැදුවා. අපි හිතුවේ නෑ මේ සම්ප්‍රදායේ ඉන්න, මේ භාවනා ක්‍රමයේ ඉන්න, මේකම ඉන්න, මේක තමයි හරි කියලා කිව්වා. නෑ නෑ, මටම හරි දේ ප්‍රත්‍යක්ෂ වෙනකම් මම යනවා. මම දැනගත්ත සිද්ධාර්ථ කුමාරයා තමයි ලෝකේ ඉන්න හිතුවක්කාරම මිනිසයා කියලා. කරපු වැඩවල හැටියට ලෝකේ ඉන්න හිතුවක්කාරම මිනිස්සයා සිද්ධාර්ථ කුමාරයා කියලා මම දැක්ක. මං හිතුවා මමත් ඒ වගේ වෙන්න ඕන කියලා. හරි දේ හිතන්න ඕන, ඒ හිතුව ආකාරයේ නෙවෙරිදි නම් ඒ දේ ක්‍රියාත්මක කරන බොහොම හිතුවක්කාර කෙනෙක්. ඒ කියන්නේ ඉතින් තාත්තා කියන දේ අහන්නේ නැහැ, තමගේ බිරිඳ කියන දේ අහන්නේ නැහැ. ඊට පස්සේ විවිධ ශාස්ත්‍රවරු ළඟට ගියා. ඒ මහා රැවුල දිගයි, කොණ්ඩේ දිගයි, මහා ගැඹුරු කටහඬකින් කතා කරයි කියලා ඒ තැන් වල රැඳුනේ නැහැ. බලන්න හිතුවක්කාර මිනිස්සෙක් නෙමෙයිද? එහෙනම් ඉතින් අර කියන දේ වලහන් ඉන්න බෑනේ. සාන්ත දාන්ත තීන්ද ඌඩුව වගේ සංවරව විනීතව ඒ ඉන්න තැනක වයසට ගිහිල්ලා මැරිලා යයි එහෙනම්. නෑ නෑ, මම මේ ලෝක සත්‍යය මටම ප්‍රත්‍යක්ෂ වෙනතුරු මා සෙවිය යුතුයි කියන මහා හිතුවක්කාරයා. ඔබේ දරුවන්ට හිතුවක්කාර වෙන්න පුරුදු වෙන්න, පුරුදු කරන්න. කියන දේ අහපන් කියලා කියන්න එපා පුතේ. කියන දේ විමසල බලපන්. උඹටම හරිනම් ඔබ ක්‍රියාත්මක කරයන්. අපිට ඉගැන්වේ කියන දේ අහන්න කියලා. දැන් මම අපේ ගමේ ගිහලා සීය කෙනෙක් ඉන්නවා, අපේ මුත්ත කෙනෙක්. මම ඒ මුත්ත කියන දේ දවස්වල ඇහුවනම් එහෙම අපිට මොකද වෙන්නේ කියලා. අංගෝ එහෙනම් මුත්ත වගේම අපිත් අනාතයි කියලා. ඊළඟ මුත්ත දතකා කියනවා ඒක නම් ඇත්ත. දැන් මුත්තට ඉඩ ගන්නුත් දැන් මොකක්වත් නැහැ. අර ගෙදරට ගිහින් ටිකක් අනව, අනිත් ගෙදරට ගිහින් තව ටිකක් අනව, අනිත් වෙලාවට ටිකක් අනව, අරෙන් ලෙඩට බෙහෙත් අරෙන් ඩිංගක් ගන්න, මේෙන් ගන්න, අනාතයි. මේ හොඳට ඉඩ ගණන් ගෙවල් දොරවල් දීපු මිනිස්සයා. නමුත් අසරණ වෙලා. දේ ඒ වගේ තමයි. නමුත් අපිට ඉගෙනුයි කියන දේ අහපන් කියලා. කියන දේ අහුවනම් මොකද වෙන්නේ? ඉවරයි. ඒ වගේ අපිත් මේ කියන දේ අහන්න එපා. වෙන කෙනෙකුත් කියන දේවල් අහන්න එපා. ලෝකෙ කිසිම කෙනෙක් කියන දේ අහන්න එපා. කියන දේ විමසන්න. කියන දේ නුවණින් බලන්න. විමර්ශනය කරන්න. පක්ෂපාතීව බලන්න. අපක්ෂපාතීව බලන්න. විරුද්ධව බලන්න. නුවණ වැඩෙන්නේ එහෙමයි. මම මේ අවබෝධ කරගත්ත ධර්මයේ අතිශය මේ පක්ෂපාතී භවින් මේ බලපු එකක් නෙමෙයි මේ. මම ටිකක් විරුද්ධව වගේ මේක දිහා බැලුවේ. මේ ධර්ම දේශනා කරද්දී මම අවබෝධ කර වෙනවයි කියන එක මේකට මම විරුද්ධයි. ඒක අතකින් කේන්තියෙන් අහන්නේ. ඒ නිසාම මං හරි දේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් හැම විටම තර්කයක් ඒ තුළ ගොඩනගන්න උත්සාහ කරනවා. හැබැයි සත්‍යයට ගරු කරනවා. යමක් ඇත්තයි කියලා දේරුනොත් එහෙම ගරු කරනවා. ඒක පුජ්‍යලෙත් තමයි පින්නතුනි. මට ශූන්‍යතාවය ගැන්නුවේ එදායින් පස්සේ තමයි මම ජීවිතේ හරිම අවදියකට පත් වෙන්න පටන් ගත්තේ. ඒක මට කිසිම අග්ගමහා පඬිත හාමුදුරු කෙනෙක් උගන්වලා නැහැ. ශූන්‍යතාවය, ශූන්‍යතාවය දැක්කේ ඉඳන් ඔබත් ඒ ශූන්‍යතාවය තාම දැකලා නැහැ. ඔබ ශූන්‍යයි කියලා කියන්නේ තාම ශූන්‍යතාවයට නෙමෙයි. ඔබ ශූන්‍යයි කියන එක ඇතුලේ ශූන්‍යතාවය නැහැ. ඔබ ශූන්‍යයි කියලා හිතාගෙන ඉන්න එක තුළ ශූන්‍යතාවය නැහැ. එච්චරයි කෙටියෙන් කියන්න පුළුවන්. එහෙනම් ඔබ සැබෑ ශූන්‍යතාවය, සැබෑ නිරෝධය, සැබෑ නිදහස ඔබ සෙවිය යුතුයි. ඔබ ශූන්‍යතාවය කියන්නේ හඳුනාගත් දෙයකට. ඔබ ශූන්‍යතාවය කියන්නේ සාපේක්ෂිත දෙයකට. ඔබ ශූන්‍යතාවය කියන්නේ නාම රූප දෙයකට. යථාභූත දර්ශනයට පත් නොවෙච්ච ඕනම කෙනෙක්. මං ඒ ටික ඔබේ විදර්ශනාවට ඉඩ තියලා අද දේශනාව අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.